අයිබෝන් දුවේ පුතේ ඔබ අදත් එකතු වෙලා ඉන්නේ FM 107.3 රජරට සේවයේ ඔස්සේ විකාශය වන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවත් සමගින්. ඔබ දන්නවා මේ රජරට ගුරුගෙදර රේඩියෝ වැඩසටහන් මාලාවේ අනුග්‍රාහක දායකත්වය සපයන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. ඒ වගේම එම අමාත්‍යාංශය සහ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන රජරට ගුරුගෙදර. ඉතින් මේ කොවිඩ් වසංගත සමයේ පාසල් අධ්‍යාපනය මගහැරලා නිවෙස්ගත වෙලා ඉන්න දරුදරියන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය අන්තර්ගත කොටස ඔබ වෙත සමීප කිරීම සඳහා රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවේ සිංහල පාඩම හෙළබස් විනිස සෑම ඉරිදා දිනකම උදෑසන 5 සිට 6 දක්වා සෑම සඳුදා දිනකම සවස 7:30 සිට 8:30 දක්වා රජරට ගුවන්විදුලි ඔස්සේ විකාශය වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ මේ වැඩසටහන ශ්‍රවණය කරනකොට මේ වැඩසටහන සම්බන්ධව ඔබේ අදහස් මේ වැඩසටහන පිළිබඳ ඔබේ යෝජනා සහ මේ වැඩසටහනෙන් ඔබ ලබා ගන්නා විශේෂ කරුණු පිළිබඳව ඔබේ අවංක අදහස අප වෙත යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකය සටහන් කරගන්න 0711 8420829 0711 8420829 දුරකථන අංකයෙන් ඔබට පුළුවනි මේ වැඩසටහන් පිළිබඳව ඔබේ අදහස අප වෙත යොමු කරන්න. එය දුරකථන ඇමතුමකින් එහෙම නැත්නම් කෙටි පණිවිඩයකින් එහෙමත් නැත්නම් WhatsApp පණිවිඩයකින් අප වෙත එවන්න ඔබේ අදහස මේ වැඩසටහන පිළිබඳව. ඉතින් දුවේ පුතේ අපි මේ වැඩසටහන් මාලාවේ ඉරිදා සහ සන්දා කියන දින දෙකේ එකිනෙකට වෙනස් සාහිත්‍ය කොටස් ව්‍යාකරණ කොටස් ඔබ වෙත ගෙන එනවා. අපි ගිය සතියේ සඳුදා දවසේ කතා කරා දියමන්ති මාලය කෙටි කතාව පිළිබඳව. දියමන්ති මාලයේ රචකයා ගීද මොම්පසන් ඔහු ප්‍රංශ කෙටි කතා කරුවේ. එවගේම KG කරුණාතිලක කියන විශිෂ්ට පරිවර්තකයා මේක සිංහලට නගලා අප වෙත ලබා දෙනවා. ඉතින් මේ කෙටි කතාව කියවීමෙන් මීට වසර 100කට එපිට ලියවෙච්ච මේ කෙටි කතාව ඇසුරෙන් 100කටත් 150කටත් එහා ලියවෙච්ච මේ කෙටි කතාව ඇසුරෙන් ජීවිතය සම්බන්ධව නැත්තම් අපේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී අපි මුහුණ පාන්නා වූ එක්තරා කේන්ද්‍රීය කාරණාවක් පිළිබඳව ගැටලුවක් පිළිබඳව එහෙමත් නැත්නම් අපි කියනවා ජීවිතය සම්බන්ධව තීරණාත්මක සංසිද්ධියක් සම්බන්ධව මේ කෙටි කතාවෙන් කතා වෙනවා. ඉතින් මේ කෙටි කතාව පාඨණය කරන විට නැත්නම් මේ කෙටි කතාව අධ්‍යයනය කරන විට කියවන විට අපේ ශ්‍රාවක දරුවන්ට නැත්නම් මේ කෙටි කතාව පිළිබඳ අධ්‍යයනය කරන මේ මොහොතේ මේ කෙටි කතාව පිළිබඳව කතා කරන්න යනකොට මේ කෙටි කතාවේ අන්තර්ගතය පිළිබඳව කල්පනා කරන දරුවන්ට මේ කෙටි කතාව කිහිප සැරයක් කියවන එක වටිනවා. මොකද ඒකට හේතුව KG කරුණාතිලක මහතාගේ භාෂාවේ තියෙන සමහර මේ කෙටි කතාවේ පළවෙනි අර්ධයේ තියෙන සමහර වචන ඔබට තේරුම් ගැනීමට අසීරු අමාරු තැන් තියෙන පුළුවන්. සමහර වචන තිබෙනවා විශාල මන්දිර පිළිබඳව, මේ මන්දිරවල තිබෙන දේවල් පිළිබඳව යම් යම් භාෂා රටාවේ යම් යම් දුරවබෝධ වචන තියෙන පුළුවන්. ඒ නිසා ඔබේ ගුරුවරයාගෙන් නැත්නම් වැඩිහිටියෙක්ගෙන් ඔබ මේ පිළිබඳ විමසලා ඒ කොටස තේරුම් කරගන්නවා නම් වඩා හොඳයි. ඉතින් දරුවනේ මේ කෙටි කතාව සර්වකාලීන කෙටි කතාවක්. සර්වකාලීන කියලා කියන්නේ ඕනෑම කාලවකවානුවකට ගැලපෙන ඕනෑම සමාජයක ජීවත් වෙන කියන්නේ සර්ව බහුමික ජීවත් වෙන කෙනෙකුට ජීවිතය පිළිබඳව කිසියම් අදහසක් ඇති කරගන්නට නැත්නම් ජීවිතය පිළිබඳව කිසියම් මානයක් විවෘත කරගන්නට ජීවිතය පිළිබඳ කිසියම් ආලෝක ධාරාවක් එල්ල කරගන්නට මේ කෙටි කතාව හේතුවක් වෙනවා. ඒ තරමටම මේ කෙටි කතාවේ අන්තර්ගතය මානව ජීවිතයට සදාකාලිකවම සමීප වන බවක් අපිට දක්නට ලැබෙනවා. එනිසා දුවේ පුතේ මේ කෙටි කතාව කිහිප වරක් කියවන්න අපි කලින් කතා කරපු අපට වැසිකිළියක් කෙටි කතාවට සාපේක්ෂව මේ කෙටි කතාව තුල තිබෙනවා කිසියම් දාර්ශනිකමය වශයෙන් නැත්තම් පුද්ගල ජීවිතයට වැදගත් වන ගැඹුරු කාරණා පිළිබඳව විග්‍රහයක් මේ කෙටි කතාව තුල අන්තර්ගත වෙනවා. ඉතින් අපි ගිය සතියේ කතා කරා දුවේ පුතේ මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතය වන මැටිල්ඩා ලොයිසල් කියන නැත්තම් ලොයිසල් මහත්මයාගේ බිරිඳ කලින් සිහින ලෝකයක ජීවත් වෙලා දියමන්ති මාලය නැති වුණාට පස්සේ කොහොමද එය සැබෑ ලෝකයට ආවේ කිය. එහෙම නැත්නම් මේ තමන්ට නොගැලපෙන සමාජ මට්ටමක තිබෙන දේවල් තමන් සතු කරගන්නට ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ට නොගැලපෙන සමාජ මට්ටමක පුහු ආටෝපසාටෝප සහිතව ජීවත් වෙන්න ගිහිල්ලා වසර 10ක් තිස්සේ ජීවිතයෙන් වන්දිගෙවපු එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය නීරස භාවයට පත් කරගත්ත ඒ ශෝබන ජීවිතය වෙනුවෙන් වියදම් කරපු මුදල් හරි හම්බ කරගන්න නැත්නම් ඒ මුදල් පියවා ගැනීමට කටයුතු කරපු ඒ හේතුව නිසාම තමන්ගේ ජීවිතය අපායක් බවට පත් කරගත්ත යුවළකගේ ජීවිත කතාව අපිට මේ කෙටි කතාවෙන් කියවන්න පුළුවන්. ඉතින් මේ කෙටි කතාවේ යුවළක් හිටියට දුවේ පුතේ ඇත්තටම මේ කටයුත්තට ඍජුව බලපෑම් සහගත චරිතේ බවට පත් වෙන්නේ මේ මැටිල්ඩා ලොයිසෙල් කියන කාන්තාව. ඇය තමයි මේ සෝබන ජීවිතයට කැමති කෙනා. ඉතින් එයාගේ ස්වාමි පුරුෂයා කරන්නේ එහෙම නැත්නම් අපි කියනවා ලොයිසෙල් මහත්මයා කරන්නේ ඇයට ඊට පහසුකම් සැපීම සහ අවකාශය උදා කර දීම පමණයි. ඒ නිසා අපිට මේ කෙටි කතාව තුලින් මේ කියන කාරණා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කෙටි කතාව ඇසුරෙන් ඔබට ප්‍රශ්නවල පිළිතුරු ලිවීමේදී පුතේ මට මතක් වෙනවා ඔබට මතක් කරන්න ඕනේ ඒ තමයි මේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය විසින් ලබා දීලා තියෙන පොතක් තියෙනවා 11 ශ්‍රේණිය දරුවන්ට මෙවර විභාගයේ සඳහා පෙනී සිටින දරුවන්ට නිදහසේ කියවා නිදහසේ ලියමු කියලා පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙකෙන් එක පොතක අන්තර්ගත වෙනවා මේ සාහිත්‍ය සංග්‍රහයට අදාළ පාඩම් පිළිබඳව. එහිදී ඔබට මේ පාඩමට අදාළ යම් යම් කාරණා උදාහරණ උද්ෘත ඒ වගේම විෂය කරුණු අන්තර්ගත කරලා තිබෙනවා. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා ඒවා කියවලා ඒ ඔස්සේනුත් දැනුම අරගෙන මේ විචාර ප්‍රශ්නවලට ලිවීම සඳහා අවශ්‍ය පදනම සකස ගන්න. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ බලමු මේ කෙටි කතාවේ ඊළඟ ප්‍රශ්නේ නැත්නම් මේ කෙටි කතාව ඇසුරෙන් අපෙන් අහන ඊළඟ ප්‍රශ්නය පිළිබඳව නැත්නම් මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අපි අවධානය යොමු කළ යුතු කාරණා මොනවද කියන එක එහෙම නැත්නම් අපි මතක් කරගත යුතු කාරණා මොනවද කියන එක. ඒකෙදී ප්‍රධානම වශයෙන් අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. දියමන්ති මාලය කෙටි කතාවේ මැටිල්ඩාගේ සැමියාවන ලොයිසෙල් යහපත් සැමියෙකි. ඔබේ අදහස් දක්වන්න කියන. දියමන්ති මාලය කෙටි කතාවේ මැටිල්ඩාගේ සැමියාවන ලොයිසෙල් යහපත් සැමියෙකි. ඔබේ අදහස් දක්වන්න කියන. එතකොට මෙතනින් තව විදිහකට අපෙන් අහන්නේ දුවේ පුතේ ලොයිසෙල් මහත්මයාගේ චරිතය පිළිබඳව. ලොයිසෙල්ගේ චරිත ස්වභාවය පිළිබඳව. එතකොට ඔබ කල්පනා කරන්න ඕනේ ලොයිසෙල් කියන්නේ කොයි වගේ චරිතයක්ද කියන එක. එතකොට අද කාලේ ස්වාමි පුරුෂයන් සහ ලොයිසෙල් කියන ඒ ස්වාමි පුරුෂයා අතර පවතින යම් යම් වෙනස්කම් තියෙනවා. නැත්තම් ඔහුගේ යම් යම් සාධනීය ලක්ෂණ තියෙනවා. ඉතින් කොහොමද ලොයිසෙල් මහත්මයා යහපත් ස්වාමි පුරුෂයෙක් වෙන්නේ? පළවෙනිම කාරණේ තමයි ලොයිසෙල් කියලා කියන්නේ මධ්‍යම පන්තිකයෙක්. ඒ කියන්නේ පහළ සමාජ පන්තියටවත් ඉහළ සමාජ පන්තියටවත් අයිති කෙනෙක් නෙමෙයි, මැද පන්තියේ ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ බොහෝ දේවල් නැත්තේත් නෑ ඔහුට, බොහෝ දේවල් ඇත්තේත් නෑ ඔහුට. හරිද? ඒ කියන්නේ නැතිත් නැති, ඇතිත් නැති පුද්ගලයෙක්. ඒගොල්ලෝ තමයි මධ්‍යම පන්තිය අය කියලා කියන්නේ. බොහොම අසීරුවෙන් අමාරුවෙන් තමාගේ සමාජ මට්ටම පවත්වාගෙන යන සහ තමන් හරි හම්බ කරන මුදල් හදල් ඉතාම සූක්ෂම විදියට වියදම් කරමින් තමාගේ ජීවන මට්ටම කිසියම් ආකාරයකට පවත්වාගෙන යන චරිතයක් තමයි මේ ලොයිසෙල් නැත්තම් මැටිල්ඩා කියන මේ දෙදෙනාම අයිති වෙන්නේ. ඉතින් එවැනි සමාජ මට්ටමක ජීවත් වෙන ලොයිසෙල් කොයි විදියේ ස්වාමි පුරුෂයෙක්ද කියන එක, ඔහුගේ ජීවන ස්වභාවය, ජීවන තත්වය කොයි වගේද කියන එක අපිට මේ කෙටි කතාවෙන් ඉතාම සියුම් විදියට හඳුන්වා දෙනවා. පළවෙනිම කාරණේ තමයි ලොයිසෙල් මහත්මයා කොයි වගේ චරිතයක්ද කියන කාරණයට ගැළපෙන උද්ෘතය උදාහරණේ නැත්තම් පැහැදිලි කිරීමේ කරුණ බවට පත් වෙන්නේ ඔහු තමන්ට ලැබුණු ජීවිතය පිළිබඳව, තමන්ට උරුම වූ ජීවන රටාව පිළිබඳව, තමන්ට හිමි වෙලා තියෙන ජීවන පැවැත්ම පිළිබඳව සංවේදී, එහෙම නැත්තම් ඒක බාරගන්න පුළුවන් ඒ පිළිබඳ සවිඥානික. සවිඥානික කියලා කියන්නේ ඒ පිළිබඳව තමන්ගේ හිතේ පැහැදිලි අදහසක් සහිත පුද්ගලයෙක්. මොකද තමන් අඳුරගෙන තියෙනවා තමන්ට හිමි සමාජ මට්ටම, තමන්ට පැහැදිලිකමක් තියෙනවා තමන්ට ජීවත් විය යුතු පිළිවෙල, සහ ඒ ලැබෙන ජීවිතය තුළ සතුට උපරිමයෙන් භුක්ති විඳිමින් ලැබෙන ජීවිතය තුළ තමන්ගේ පැවැත්ම උපරිම විදිහට තහවුරු කර ගනිමින් ජීවත් වෙන චරිතයක් තමයි ලොයිසල් මහත්මයා කියලා කියන්නේ. නැත්නම් මැටිල්ලාගේ ස්වාම පුරුෂයා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට දැන් මැටිල්ඩාට සාපේක්ෂව ගත්තාම මැටිල්ඩා හැම වෙලාවෙම කල්පනා කරන්නේ උසස් මන්දිර පිළිබඳව, යාන වාහන පිළිබඳව, එතකොට සමාජයේ උසස් විදිහට ජීවත් වෙන ආකාරය පිළිබඳව, උසස් මිනිසුන්ගේ ගැහණුන්ගේ ඇසුර පතන ආකාරය පිළිබඳව, කොටින්ම කියතොත් තමන්ට හිමි වෙච්ච ජීවිතය තමන්ට සුදුසු නැtei කියන එක. එහෙම නැත්නම් තමන්ට මීට වඩා උසස් ජීවිතයක් හිමි විය යුතුයි කියන එක කල්පනා කරන කෙනෙක් තමයි මැටිල්ඩා. එනිසා එයාට ආහාර පාන භුක්ති විඳීමේදී හෝ ගෙදර වැඩපල කර ගැනීමේදී හෝ එහෙම නැත්නම් එදිනදා ජීවිතේ ගත කර ගැනීමේදී ඇය අවට වටපිටාව පරීක්ෂා කරන හැම වෙලාවකදීම ඇයට තියෙන කලස්සල්ලය. තමන්ගේ යාළු මිත්‍රාදීන් මුණ ගැහෙන හැම වෙලාවෙම ඇයට තියෙන කලස්සලු සහගත ස්වභාවයක්. තරහක්, ద్వේෂයක්, එහෙම නැත්නම් කලකිරීමක්, පශ්චාත්තාපයක්. හරිද? මනස්තාපයක්. ඒ කියන්නේ සිතේ සතුටකුත් නැහැ. ඊටමතරව පසුතැවීමක් තියෙනවා. මොකද ඒකට හේතුව ඇය හැම වෙලාවෙම කල්පනා කරන මට මේ දේ නැ මේ දේ නැ මේ දේ නැ මේ දේ නැ. මේවා තිබ්බනම් හොඳයි, මේවා තිබ්බනම් හොඳයි, මේවා තිබ්බනම් හොඳයි, මේවා තිබ්බනම් හොඳයි. ඒ නිසා ඇය කිසිවිටකත් වර්තමානයේ ගත කරන ජීවිතය පිළිබඳ සතුටකින්, එහෙම නැත්නම් පරිසමාප්ත තෘප්තියකින් ජීවත් වෙච්ච චරිතයක් නොවේ. ඒ නිසා ඇයගේ ජීවිතය තුළ අපට හමු වෙනවා ඔය කියන ආකාරයේ ස්වභාවයක්, එහෙම නැත්නම් ඔය කියන ආකාරයේ චරිත ස්වභාවය. හැබැයි කවුද මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයා නැත්නම් ලොයිසෙල් මහත්මයා කියන්නේ එහෙම එක්කෙනෙක් නෙමෙයි. එයාට මේ ලැබෙන ජීවිතය පිළිබඳව, එයා ගත කරන ජීවිතය පිළිබඳ උපරිම සන්තෝෂයකින් තමයි ජීවත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේම උද්දෘතයක් තියෙනවා. දින 3ක් පරණ වූ මේස ඇතිරිල්ලක් එළද රවුම් මේසයට රාත්‍රී ආහාර සඳහා වාඩි වූ ඇය තමා ඉදිරියේ හිඳගත් සැමියා සුප්බඳිනේ වැහුම් අරෙමින් මහත් ප්‍රබෝධයකින් ආ හරි ෂෝක් සුප් එකක්නේ මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නැ යයි ප්‍රීති රාවයක් නැගූ විට කල්පනා කළා බිත්තිවල එල්ලන ලද පෞරාණික මනුෂ්‍ය වර්ගයන්ගෙන් හා දෙව්ලියන්ගෙන් සැදුණු වනරොදක පියාඹා හමන අද්භූත පක්ෂීන්ගේ රූප සටහන් වලින් පිරුණු වර්ණවත් තිරරෙදි ගැන කාන්තියෙන් කැලුම් විහිදුවන රිදීමුව බඳුන් ගැන ප්‍රණීත ආහාර පාන ගැන ආශ්චර්යවත් තැටිවල බහන් ලද රස මසවුලු ගැන ට්‍රවුට් මත්සීන්ගේ ලාරත් පැහැති මස හෝ වටු කුරුල්ලන්ගේ අත්හැඳි අනුභව කරන ගමන්ම තීරුම් ගැනීමට නොපුළුවන් මදහසක් මුවගේ රඳවාගෙන රහස් කෙඳිරි වලින් කියන ලබන ලලනෝපචාරී සංලාපයන්ට ඇහුම් කන්දෙන අන්දම ගැන. දැන් ඔය තමයි කවුද මැටිල්ඩාගේ මනෝලෝකය. එතකොට මැටිල්ඩා තමන්ගේ මේසේ උඩ තියෙන සුබ්බඳුන පිළිබඳව හෝ තමන්ට තියෙන ආහාරය ගැන ඇයට සතුටක් නැහැ. පරිසමාප්ත තෘප්තියක් නැහැ. හැබැයි එයාගේ ස්වාමි පුරුෂයාට තියෙනවා. එයා කියන්නේ මොකද්ද? හරිම ෂෝක් සුප් එකක්. මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නැහැ කියනකොට ඇය සිතින් කල්පනා කරනවා ලස්සන මන්දිර පිළිබඳව, ආහාර පාන පිළිබඳව, ජීවත්වන විලාසිතාවන් පිළිබඳව. එතකොට ඒකෙන් අපිට තේරෙනවා පුතේ මැටිල්ඩා තමන්ට ලැබුණු ජීවිතය පිළිබඳව සතුටින් නොහිටියට ලොයිසෙල් කියලා කියන්නේ නැත්නම් ලොයිසෙල් මහත්මයා කියලා කියන්නේ තමන්ට ලැබුණු ජීවිතය බොහොම සවිඥානිකව වටහා ගනිමින්, එහෙම නැත්නම් අවබෝධයෙන් ජීවත් වෙමින් ඒ තුල තමන්ගේ සතුටේ උපරිමය විඳින කෙනෙක්. ඒ නිසා ඔහුගේ ජීවිතයේ සන්තුෂ්ටිය සහ ඔහු ගත කරන ජීවිතය දෙකක් නෙවෙයි එකක්. නමුත් මැටිල්ඩා ගත කරන ජීවිතය සහ ඇය බලාපොරොත්තු වෙන ජීවිතය එකක් නෙවෙයි දෙකක්. මෙන්න මේ ලක්ෂණය ලොයිසෙල් මහත්මයාගේ චරිතය තුළ අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණේ තමයි දුවේ පුතේ මේ තමන්ගේ බිරිඳ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පිරිමියෙක් තමයි ලොයිසෙල් මහත්මයා කියලා කියන්නේ. තමන්ගේ බිරිඳගේ අවශ්‍යතාවය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ස්වාමි පුරුෂයෙක් තමයි ඔහු. ඔහු කිසි විටක තමන්ගේ බිරිඳ ප්‍රාර්ථනා කරන දේ පිළිබඳව ඔහුගේ අකමැත්තක් තිබුණත්, ඔහු ඒ ජාතියේ ස්වාමි පුරුෂයෙක් නොවුනත් තමන්ගේ බිරිඳගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ පිළිබඳව හිතනවා. මේක හොඳ ලක්ෂණයක් පුතේ. ඒ කියන්නේ අනේකාගේ සිතුම් පැතුම් තේරුම්ගෙන අනේකාට කැමති ජීවන රටාවක් අනේකාට උදා කර දීමට වෙහෙස වීම ආදරේ පුදුම ප්‍රාර්ථනයක් පුතේ. අද කාලේ බොහෝ දුරට අපිට හම්බෙන්නේ එයා කරන එක මමම කරන්න ඕනේ නැත්නම් මං කරන එක එයා කරන්න ඕනේ වගේ එකක් නේද? මම කැමති නැත්නම් ඒකට එයත් කැමති නැති වෙන්න ඕනේ. මම ආස නැත්නම් ඒකට එයත් ආස නැති වෙන්න ඕනේ. නැත්නම් මම මේ විදිහේ රුචිකත්වයක් නැත්නම් එයාටත් ඒ විදිහේ රුචිකත්වයක් නැති වෙන්න ඕනේ. මම රුචි වෙන දෙයට මෙයා රුචි වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මම ලයික් කමෙන්ට් එකක් දැම්මොත් එයාත් දාන්න ඕනේ වගේ එකක්. එතකොට මගේ Facebook account එක එයාගෙත් account එක වෙන්න ඕනේ. එතකොට මගේ මොබයිල් ෆෝන් එක යාගෙත් මොබයිල් ෆෝන් එක වෙන්න උනේ. ආන් ඒ වගේ නිකන් හැම දෙයකටම අනිත් කෙනාව මෙහෙවන අනිත් කෙනාව බලහත්කාරයෙන් අනිත් කෙනාගේ අයිතීන් සහ අවශ්‍යතාවයන් පාලනය කරන සම්බන්ධතාව තමයි අද සමාජයේ බොහෝ දුරට තියෙන්නේ. ඒ කියන්නේ මට බැරි නම් එයාටත් බැරි වෙන්න ඕනේ. මට පුළුවන් නම් එයාටත් පුළුවන් වෙන්න ඕනේ වගේ. මට රහ නම් එයාටත් රහ වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම අන්‍යයන්ගේ ජීවිත මත බලහත්කාරයෙන් තම ආධිපත්‍ය පතුරවන මානව සම්බන්ධතා රටාවක් තමයි අද තියෙන්නේ. මං කියන කාරණේ තේරුණාද දන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අයගේ ජීවිතය වෙත තමන් උපරිමයෙන් බලපානවා සහ තමන්ගේ අධිකාරී බලය අනිත් කෙනාගේ ජීවිතේ වෙනස් කිරීම හෝ අනිත් කෙනාගේ ජීවිතේ පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. ඉතින් මිනිසයන්ට එහෙම ජීවත් විය නොහැකි. මොකද ඒකට හේතුව මිනිසයන්ට මිනිසයා හැම වෙලේම කල්පනා කරන්නේ තමන්ගේ ස්වාධීනත්වය පිළිබඳව. ලොයිසෙල් මහත්මයා තමන්ට ලැබුණු රැකියාවෙන් ලැබෙන පඩියෙන් තමන්ට ජීවත්විය හැකි ජීවන විලාසිතාවක් තෝරාගෙන ජීවත් වුණාට තමන්ගේ බිරිඳ ප්‍රාර්ථනා කරන වෙනම ජීවන විලාසිතාවක් තියෙන බව ඔහු දන්නවා. සහ ඔහු හේගෙන සවිඥානිකයි දැනුවත්. ඒ විතරක් නෙමෙයි ඒ ජීවන විලාසිතාවට මොහොතකට හරි පණ පොවන්න නැත්නම් ඒ ජීවන විලාසිතාවට ඉබී බලන්න තමන්ගේ බිරිඳට මොහොතකට හරි අවකාශය යොමු කරලා දෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මහන්සි වෙන ස්වාමි පුරුෂයෙක් තමයි ඔහු. දැන් උදාහරණයක් විදියට අපි හිතමු පිරිමි අය කැමති රෙස්ලිං මැච් බලන්න. ගැහැණු අය කැමති සංගීතය අහන්න. එතකොට ස්වාමි පුරුෂයා සංගීතයට අහන්න කැමති නැති වෙන්න පුළුවන්. එතකොට ඒ ගැහැණු ළමයාට නැත්නම් ඒ බිරිඳට සංගීත වැඩසටහනක් තියෙනවා නම් අන්නේ සංගීත වැඩසටහනට ගිහිල්ලා ටිකට් එකක් අරගෙන ගිහිල්ලා එයත් එක්ක සංගීත වැඩසටහන බලලා එන්න පුළුවන් මානසිකත්වයක් ස්වාමි පුරුෂයාට තියෙන්න ඕන. එතකොට ස්වාමි පුරුෂයා කොයිලෙත් බලන්නේ බොක්සිං හරි රෙස්ලිං හරි මැච් එකක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක වාඩි වෙලා ඒ ගැන විස්තර අහගෙන හරි දැනගෙන හරි පුංචි වෙලාවක් හරි ඒ පිළිබඳව සංවේදී වෙලා ඒක බලලා ඒක විඳගෙන සහ ඒක තමන්ගේ ස්වාමි පුරුෂයාට දැනෙන ආකාරය පිළිබඳවත් අඩුම ගානේ අහලා මේව බෙදා හදා ගැනීමේ හැකියාවක් විවාහ සම්බන්ධය ඇතුළේ තියෙනවා. පුතේ මොකද ඒකට හේතුව අපි සම්පූර්ණයෙන් වෙනස් මිනිස්සු. අපි විවාහයේදී හෝ ආදරයේදී හෝ එකට සම්බන්ධ වුණාට අපි ජීවිතේ වෙනස් මිනිස්සු. වෙනස් සංස්කෘතීන් වලින්, වෙනස් සමාජ මට්ටම් වලින්, වෙනම වෙනස් ඥාන සංයුතීන් වලින්, වෙනම චින්තන පරාසයන් වලින් පැමිණෙන අයන පුතේ අපි. එතකොට විවාහය කියලා කියන්නේ අන්න එහෙම වෙනස් දෙන්නෙක් එකතු වෙන එකට. වෙනස් දෙන්නෙක් එකතු වෙලා ගලප ගන්නවා කියන එක නෙමෙයි මෙතන කතන්දරේ. නොගැලපීම් තියනවා. ඒ නොගැලපීම් ගලප ගන්නවා කියන එක නෙමෙයි මෙතන වචනය. ඒ වෙනස්කම් වලට කොච්චරක් අපිට ඉඩ දෙන්න පුළුවන්ද කියන එක. ඒ වෙනස්කම් දරා ගන්න පුළුවන්ද කියන එක. ඒ වෙනස් අය විදිහට පවතින විවාහ ජීවිතය ඇතුළේ කොච්චර ඉඩක් නිර්මාණය කර ගන්නවද කියන එක. මෙන්න මේක තමයි වැදගත්ම කාරණේ. ඉතින් අන්න ඒ වෙනස්කම් කලමනාකරණය කිරීමේ හැකියාව නැත්නම් ඒ වෙනස් ෘචිකත්වයන්ට ඉඩ දීමේ හැකියාව ලොයිසෙල් තුල තිබෙනවා. ඒ නිසා තමයි එක්තරා සන්ධ්‍යාවකදී ලොකු ලියුම් කවරයක් අතින්ගත් ඇගේ සැමියා මහත් සන්තෝෂයකින් නිවසට පැමිණියේ. ඔන්න ඔයාට බඩුවක් තියෙනවා. ඔහු කීය. වහාම කවරය ඉරා ලියුම විවෘත කළ ඈ එතුලින් මුද්‍රිත කාඩ් පතක් එළියට ගත්තාය. එහි මෙසේ මුද්‍රණය කර තිබිනි. අධ්‍යාපන අමාත්‍යවරයා සහ රම්පොඤ්ඤෝ මැතිනිය ලොයිසෙල් මහතාගේ හා එම මැතිනියගේ ප්‍රිය සමාගමය ජනවාරි මස 18 වෙනි දින සවස අමාත්‍යංශ මන්දිරයේදී මහත් හරසරින් අපේක්ෂා කරති. අර ලොයිසෙල් මහතාගේ සහ එම මැතිනියගේ කියන එක අර ආරාධනා පත්‍රයේ ඉඩ තියෙන රූල් එළියලා තියෙන්නේ. ආරාධනා පත්‍රය මුලින් print කරපු එකක්. එතකොට මේ ආරාධනා පත්‍රයේ හැටියට තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා සහ එම මැතිනිය මේ දෙන්නට මේ ප්‍රිය සම්භාෂණයට ආරාධනා කරලා තියෙනවා කියලා. මෙම කාඩ් පත කියවා බැලූ ඈ සැමියා බලාපොරොත්තු අන්දමින් ප්‍රමෝදයට පත්වනු වෙනුවට අවඥාවෙන් එය මේසේ මතට විසිකර දැමුවා. ඔන්න ස්ත්‍රී ගතිය. ඕකෙන් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ? ඇයි යන්නේ? මං හිත ඔයායකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදෙන් පොරෙන්ද? හොඳට තෝරලා බේරලා වද දෙන්නේ. ලිපිකරුවන්ට ලැබෙන්නේ බොහොම ටිකයි. දලකාරයෝ කොම ටිකෙහිදී වට බලා ගන්න පුළුවන්. කෝපයෙන් ඔහු දෙස බැල්මක් හෙළූ ඈ නොයවසිට පත්වාය. ඉතින් මොකද්ද මට තියෙන්නේ ඇඟි දාගෙන යන්නයි ඔය වගේ තැනකට? මේ ගැන ඔහු කල්පනා කර තිබුණේ නැත. ඇයි ටීටර් බලන්න යනකොට ඇඳගෙන යන එක? මට නම් මේක හරි හොඳයි. එතකොට බලන්න මේ ලස්සන සතුටු අවස්ථාවකට සහභාගී කිරීමට, එහෙම නැත්නම් අර දලකාරයෝ කියලා කියන්නේ පුතේ සමාජයේ උසස් අය. එතකොට මේ ආරාධනා කරන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා. එතකොට මොහු වැඩ කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්යාලයක වෙන්න. ඉතින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ කාර්යාලයේ ඉන්න ඉහළ නිලධාරීන්ට ආරාධනා කරනවා. ඒ අතරතුරේ ලිපිකරුවෙකුට දෙන්නෙකුටත් ආරාධනා කරනවා. ඉතින් ඒ ගොඩට ලොයිසල් මහත්මයා තමන්ගේ බිරිඳගේ නම දාගත්තේ බොහොම අමාරුවෙන්. එතකොට ඇයට පුළුවන්කම තියෙනවා එතෙන්ට ගිහිල්ලා ඒ අයත් එක්ක ප්‍රිය සමාගමේ යෙදিলা බොහොම සතුටින් ගත කරන්න. එතකොට බලන්න තමන්ගේ බිරිඳ කැමති ජීවිතයට මොහොතකට හෝ එබී බලන්නට ඇයට අවකාශය ලබා දෙන්න තරම් ඇයට ඒ පිළිබඳව තමන්ගේ නිදහස ලබා දෙන්නට තරම් බොහොම හොඳ ස්වාම පුරුෂයෙක් කියලා අපිට ලොයිසල් මහත්මයා කියන්න පුළුවන්. නැත්තම් අද දවසේ ස්වාම පුරුෂයෙක් කියනවා නේ මේ කටවණ ඉන්නවා ඕකට යන්න ඕනේ ඕකට යන්න පුළුවන් ද අපිට කියලා තමන්ට හිමි තැන අවබෝධ කර දෙන්නට උත්සාහ කරනවා මිසක අර තමන්ගේ බිරිඳගේ සිහින ජීවිතයට අතපොවන්න පනපොවන්න හොස්සපොවන්න ඔළුව දාන්න ඉඩ දෙන්නේ නැහැ බොහෝ විට සමාජෙ. ඉතින් මේක තමයි අපිට සාමාන්‍ය ජීවිතය තුළ දකින්න පුළුවන් විවාහ සම්බන්ධතාවල ස්වභාවය. හැබැයි ඒ විවාහ සම්බන්ධතාවලට වඩා වෙනස් විදිහේ විවාහ සම්බන්ධයක් ලොයිසෙල් සහ මැටිල්ඩා අතර තියෙනවා. විශේෂයෙන් ලොයිසෙල් මහත්මයා ස්වාමි පුරුෂයෙක් විදිහට තමන්ගේ බිරිඳට අවශ්‍ය ඒ ඉඩහසර නිර්මාණය කර දීමට තරම් යහපත් ස්වාමි පුරුෂයෙක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒකත් ලොයිසෙල් මහත්මයා යහපත් ස්වාමි පුරුෂයෙක් කියලා කියන්නේ එක නිදර්ශනයක් බවට පත් වෙනවා. ඊළඟට ලොයිසෙල් මහත්මයාගේ තියෙන තව විශේෂිත වැදගත් ලක්ෂණයක් තමයි දැන් මේ බිරිඳ නැත්තම් මැටිල්ඩා කැමති නැහැ මේ ගමන යන්න. මොකද ඒකට හේතුව ඇය කනස්සල්ලෙන් ඉන්නේ. ඇයට ඇඳුමක් පළඳුමක් ගන්න විදියක් නැහැ කියන එක. හරිද? එතන මේ කනස්සල සහගත ස්වභාවය කලමනාකරණය කරන ආකාරයත් ලොයිසෙල් මහත්මයාගේ හොඳ ගති ලක්ෂණයක් පුතේ. සාමාන්‍යයෙන් ගෘහස්ථ ජීවිතය ඇතුළේ මේක වැඩිහිටියන්ටත් අතිශයින් කියව යුතු කෙටි කතාවක් කියලා මම යෝජනා කරනවා. දීමන්ති මාලේ කෙටි කතාව. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක බහිම්බස් වීමකින් පටන් අරගෙන මහා විශාල පහර දීම් දක්වා නැත්නම් ගුටි හෝමාරුවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. බොහෝ විට අද අපි සමාජයේ දැකලා තියෙනවා බීමත්කම නිසා සමහර විට මේ වගේ සංවාද ඉවස ගන්න බැරුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතර විවිධ ගැටුම් සහගත තත්ත්වයන් ඇති වෙනවා. සමියා බිරිඳට පහර දෙන්න පටන් ගන්න. ඉතින් මේ වගේ විවිධ ගැටලු සහගත තත්ත්වයන් ඇරඹීමේ මුල් අවස්ථා තමයි පුතේ මේ කෙටි කතාවේ තියෙන්නේ. දැන් අච්චර ප්‍රිය සම්භාෂණයකට යන්න තරම් අවස්ථාවක් හදලා දුන්නු මේ ස්වාම පුරුෂයාට හොස්ස දික් කරගෙන මේක ස්ත්‍රීගේ වැරද්ද කියලා නෙමෙයි පුතේ මං කියන්නේ. නමුත් ඒකට නොඑකඟතාවය පළ කරනවා නැත්නම් තමගේ අප්‍රසාදය පළ කරනවා. ඉතින් ලොයිසල් මහත්තයා කියනවා මොකද මේ වයරට වෙලා තියෙන්නේ? මොකද මේ වෙලා තියෙන්නේ? ඔහු පැකිලිමින් ඇසුවාය. මෙහිදී බලවත් වෑයමකින් තම ශෝකය මැඩගත් ඈ net කොපුල් තල පිසදමමින් සංසුන් විලාසෙකින් පිරිතුරු දුන්නාය. නෑ මොකුත් නෑ. මට අඳින්න ඇඳුමක් නෑ. ඒ හින්දා ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පළඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙකුට ඕක දෙන්න. බලාපොරොත්තු සුන් වී යෑමෙන් ඔහු බලවත්සේ දොම්නසට පත් වූයේ. එතකොට බලන්නකෝ මේ වෙලාවේදී ඔහුගේ මනස ක්‍රියා කරන විදිය. ඔහුගේ ඉවසීමේ ප්‍රමාණය කොයි වගේද නේද? ඔහු මේ කනස්සලු සහගත ස්වභාවය, මේ අවදානම් සහගත ස්වභාවය, මේ ගැටුම්ස්කාරී ස්වභාවය ඔහු කලමනාකරණය කරගන්න ආකාරය බලන්න. අන්න ඒ නිසා තමයි අපි කියන්න පුළුවන් ඔහු හොඳ ස්වාමි පුරුෂයෙක් කියලා. ඔහුගේ ගති ස්වභාවය, ගති ලක්ෂණය, ඔහුගේ පැවැත්ම, ඔහුගේ ස්වභාවය, ඉවසිලි සහගත භාවය අතිශයින් ඉහළයි. බලාපොරොත්තු සුන් වී යෑමෙන් ඔහු බලවත්සේ දොම්නසට පත් වූයේ. මේ බලන්න මැටිල්ඩා, ඔහු උද්‍යෝගයෙන් පැවසුවේ සෑහෙන ඇඳුමකට කීයක් විතර යාවිද? වෙන ගමනකට බිමනටකත් ඇඳගෙන යන්න පුළුවන් විදියකට බොහොම චාම්පහේ. දැන් මෙයා බලනවා මෙයාගේ අර පිරිමැස්ම බලන්න. දැන් සල්ලි වියදම් කරලා මේ ගමනට විතරක් ඇඳුමක් ගත්තොත් එහෙම ඒක වෙන තැනකට අඳින්න බැරි වුණොත් එහෙම එතනත් ප්‍රශ්නයක්නේ. දැන් ඔන්න මුදල් තියෙන. එතකොට මධ්‍යම පන්තිකේ හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන දෙයක් පුතේ මේකේ තියෙනවා. කියන්නේ මධ්‍යම පන්තිකේක බඩුවක් භාණ්ඩයක් මිලදී ගත්තාම ඒකේ බහුවිධ වටිනාකමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට වටිනා කාර් එකක් ගන්නවා. ගොඩාක් සල්ලි දීලා කාර් එකක් ගන්නවා. හැබැයි කාර් එක කෝටි ගාණක් වටිනවා වුණත් තියෙන්නේ සීට් දෙකයි. එතකොට පවුලේ හතර පහ දෙනාටවත් ඒක යන්න බෑ. එතකොට ඊට වඩා අඩු වටිනාකමක් සහිත පවුලේ සියලු දෙනාටම ගමන් කළ හැකි වාහනයක් ගන්න පුළුවන් සල්ලි වගේ දෙගුණයක් දීලා අරක ගත්තට වැඩක් නැහැ. මොකද ඒක ලේටස්ම වාහනේ වුණාට ප්‍රශ්නයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි දැන් අපි හිතමු ධනපති පන්තිය කෙනෙක් එකක් ගන්නේ තව වාහන තුනක් විතර ගෙදර තියෙන ගම. එතකොට උන්ට ඒ අවස්ථාවන්ට ගැළපෙන වාහන කිහිපයක් තියෙන අතරතුරේ පොඩ්ඩක් සෙල්ලක්කාරකමට වගේ නිකන් ලෝකෙට පේන්න වගේ අර විදිහේ වාහනයක් ගන්න. එතකොට සාමාන්‍ය පැලැන්තියක කෙනෙක් ඉස්සෙල්ලාම අර විදිහේ වාහනයක් ගන්න අරයට සමාන වෙන්න. හැබැයි එහෙම සමාන වුණාට ඒකෙන් එයාට මගහැරෙන දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ ලොයිසල් මහත්තයා අහනවා මේ සාමාන්‍ය විදිහේ ඇඳුමකට මේ වගේ පාටියකට යන්න පුළුවන් ඇඳුමකට කීයක් විතර වෙයිද? එයා තව කියනවා වෙන ගමන බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදිහයකට බොහොම චාම්පහයි. ඒ කියන්නේ මේ පාටියට විතරක් කියලා ගත්තොත් මේක ආයෙ ඔය වගේ පාටියක් එනකන් භාවිතා කරන්න බෑනේ. ඒ නිසා අන්න එහෙම හරිම ලස්සනට තමන්ගේ මධ්‍යම පන්තික ජීවිතයේ බොහොම සවිඥානිකව සූක්ෂම විදිහට කලමනාකරණය කරගෙන ජීවත් වීමේ ස්වභාවයක් ලොයිසල් මහත්මයා තුළ තියෙනවා. ඒකත් තමයි. ඈ අර පිරිමැස්මෙන් යුතු ලිපිකරුවාගෙන් එකිනෙහිම ප්‍රතික්ෂේප කිරීමක් හෝ විස්මයානුකූල රාවයක් හෝ නොලැබීමට නම් කිව යුත්තේ කොතරම් මුදල් ප්‍රමාණයක්ද යන්න සිතින් ගණන් බලමින් තප්පර කිහිපයක් මේ ගැන කල්පනා කර බැලුවාය. අවසානයේදී ඈ මදක් පැකිලිමින් මෙසේ කීවාය. හරියටම මට කියන්න බෑ. ඒ වුණත් මට හිතෙනවා ප්‍රැංකු 400කින් විතර පිරිමහ ගන්න පුළුවන් වේවි කියලා. ප්‍රැංකු කියලා කියන්නේ ෆ්‍රැන්ක් කියන එක. ෆ්‍රැන්ක් කියලා කියන්නේ ප්‍රංශයේ දැන් ජර්මනියේ මුදල් ලේඛකය මාක්. ප්‍රංශයේ ෆ්‍රැන්ක්. ජපානයේ යෙන්. ඕස්ට්‍රේලියාවේ ඩොලර්. ඇමරිකාවේ ඩොලර්. නේද? ඉන්දියානු රුපියල්. ඉතින් ඒ වගේ පුතේ ප්‍රැංකු කියලා කියන්නේ ප්‍රංශයේ මුදල් ලේඛකය ෆ්‍රැන්ක් කියන එක. ෆ්‍රැන්ක් 400ක් විතර ඕන වෙනවා කියලා කියනවා. හරිද? ෆ්‍රැන්ක් 400ක් විතර ඕන වෙනවා කියලා කියනවා. මේ ඇසීමෙන් ලිපිකරුවා මදක් සුදු මැලි වී ගියේ කුමක් නිසාද යත් ඉරුදින වලදී තම මිතුරන් සමග වටුවන් විදැමීමට යාම සඳහා නාන්තේර් තැන්නට ඊළඟ ග්‍රීෂ්ම ඍතුවේ සිට යන අදහසින් තුවක්කුවක් මිලදී ගැනීමට ඔහු ඉතිරි කර තිබූගෙන මුදල් ප්‍රමාණයද හරියටම ඒ ගන්නම වූහේ. එතකොට මේ විනෝදය පිණිස දඩේම යනවා මේගොල්ලෝ. තැනි බිම් වලට දඩේම යනවා ඒ ඍතුවට. ඒ යනකොට වටුවන් වෙඩි තියන්න කියලා මෙයා තුවක්කුවක් ගන්න ඕන කියලා හිතුවා. මේ තුවක්කුවක් ගන්න එයා කාලයක් තිස්සේ එකතු කරගෙන හිටපු මුදලක් තියෙනවා ඒ ෆ්‍රැන්ක් 400ක්. හරියටම මේ ඇඳුම ගන්න තියෙන මිලයි මුදලයි අර මුදලයි දෙකම සමානයි. අන්න එතකොට පුතේ අපිට තේරෙනවා ඔහු කොයිතරම් කැපකිරීම කරන තම බිරිඳගේ අවශ්‍යතාවය පිළිවෙන්න හිතන කෙනෙක්ද කියලා. එසේ වුවද ඔහු හොඳයි මං ඔයාට දෙන්නම් ෆ්‍රැන්කු 400ක්. ලස්සන වැඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න කියලා කිව්වා. ඔන්න එයාගේ තවත් විශේෂිත ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ බිරිඳගේ අවශ්‍යතාවය කෙසේ හෝ සපුරා දීමට තමන්ගේ අවශ්‍යතාවත් පවා කැපකරන ජාතියේ ස්වාම පුරුෂයෙක් සහ බොහොම ඉවසීමෙන් යුක්තව තම බිරිඳත් එක්ක ගනුදෙනු කරමින් තම බිරිඳගේ හිතරි දෙන්න මුකුත් කියන්නේ නැතුව ඒ වගේම තමන්ගේ බිරිඳගේ අවශ්‍යතාවයන් කෙසේ හෝ ඉෂ්ට කරන්න කටයුතු කරන බොහොම හොඳ ඒ වගේම බොහොම බුද්ධිමත් ඒ වගේම බොහොම ඉවසිලිවන්ත ඒ වගේම කලමනාකාරීත්වයෙන් යුක්ත නැත්නම් අරපිරිමැස්වෙන් යුක්ත පුද්ගලයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ලොයිසල් මහත්මයා. ඒකත් ඔහුගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණයක්. ඔහුගේ විශිෂ්ට හොඳ ස්වාමි පුරුෂයෙක් යහපත් ස්වාමි පුරුෂයෙක් කියලා කියන්නේ ඒකත් එක ලක්ෂණයක් බවට පත් වෙනවා. ඊළඟට පුතේ දැන් උත්සව දිනේ එන්න එන්න ලං වෙනවා. ඒත් මේ ගැහණු කෙනා නොසතුටෙන් ඉන්නේ. ඒත් මැටිල්ඩා ඉන්නේ නොසතුටෙන් නේද? ඉතින් ඒ ගැනත් ආපහු අහනවා ලොයිසල් මහත්මයා අයියෝ ඔයා නොසතුටෙන් ඉන්නේ කියලා. එතකොට කියනවා කොහොමද? කණේ කරේ දාගන්න මුකුත් නැතිකම ගැන මම මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ. මේක මගේ හිතට ලොකු අමාරුවක්. අඳින්න ආභරණයක් මැණික් ගලක් කියා මුකුත්ම දෙයක් ඇත්තේ නැහැ. ඈ පිළිතුරු දුන්නායි. මං නිකම්ම නිකම් මුකුත් නැති කයක් වගේ පෙනේවි. පාටියට නොයනවා නම් වැඩි හොඳයි කියලාත් මට හිතෙනවා. ඒ පාර. දැන් ඇඳුමක් යාන්තම් කරලා හොයලා දෙනුට පස්සේ ඊළඟට ආභරණයක් නැහැ කියන. මල් ටිකක් ගහගන්නකෝ. ඇගේ සැමියා පැවසී. අවුරුද්ද මේ කාලෙදි මල් නැදීම තමයි අලුත්ම පන්නේ. ප්‍රැංකු 10ක් දුන්නහම හොඳ ලස්සන රෝස මල් දෙක තුනක් ගන්න පුළුවන් වේවි. එහෙත් මේ කියුම් ඈ නොපිලිගත්තායි. නෑ පොහොසත් ගෑනු මැන්දි දුප්පත් ඉදිරි ඉන්නක තරම් ලැජ්ජ නැති වටක් නෑ. ඔන්න බලන්න එයාගේ තියෙන හීනමාන. හොඳේ. ඔයා කොච්චර මෝඩද? මෙහිදී ඇගේ සැමියා එක්වරම රාවයක් නැගුවේ. ගිහින් හම්බ වෙන්න කොයාගේ යාළුවව ෆොරෙස්ටිය නෝනව. හම්බ වෙලා පස්සේ ගිහින් දෙනකන් ඉල්ල ගන්නකෝ කන්ට කට්ටක දාගන්නමකෝවත්. එහෙම එකක් කරගන්න තරම් යාළුකමක් තියනව නේද? මෙසේ ඇසූ ඈ ප්‍රීති රාවයක් පළ කළාය. ඇත්තනේනම් මට එහෙම එකක් ගැන කල්පනා වුණේම නෑනේ. ඊට පසු දින තම මිතුරිය බැලීමට ගිය ඈ තමාට මුහුණ පාන්නට වී ඇති දුෂ්කරතාවය ගැන කීවාය. ෆොරෙස්ටිය මහත්මිය කණ්ණාඩි මේසෙන් විශාල ස්වර්ණාභරණ පෙට්ටියක් විවෘත එළියට ගෙන ලොයිසෙල් මහත්මිය වෙත ගෙනාවාය. අනතුරු ඒ විවෘත කළ ඈ මේ වයින් වලට ඕන දෙයක් තෝරගන්න යයි කීවාය. එතකොට ඔන්න බලන්න ඒ ප්‍රශ්නේ තමන්ගේ අතේ මුදලින් නෙමෙයි හැබැයි තමන්ගේ බිරිඳගේ මිතුරියක් හරහා ඒක ලබා ගන්න විදිහ සහ ඊට අවශ්‍ය පහසුකම් ආදී සියල් මතක් කෙරේ. මේ සියලු දේවල් කරන්න තරම් ඔහු නියතමානී වෙනවා සහ ඒකෙනුත් අපිට ඔප්පු වෙන්නේ ඔහු මොන තරම් හොඳ යහපත් ස්වාමි පුරුෂයෙක්ද කියන එක. එතකොට එතනිනුත් අපිට මැටිල්ලාගේ සැමියා යහපත් සැමියෙක් කියන එක සනාථ වෙනවා. ඊළඟට දුවේ පුතේ අපිට ඔහු තුළ දක්න ලැබෙන ඊළඟ වැදගත් කාරණේ තමයි ලොයිසෙල් මහත්මයා ඇත්තටම තමන්ගේ බිරිඳට හරි ආදරෙයි. තමන්ගේ බිරිඳට ආදරේ නැත්තම් ඇය කැමති ආසා කරන ජීවන රටාව ඇයට ලබා දෙන්න උන් කටයුතු කරන්නේ නැහැ. ඔහු කටයුතු කරන්නේ නැහැ. දැන් මේ ලස්සන උත්සවයට ගිහිල්ලා එයා ඉතාම හොඳින් සතුටු වෙනවා. මේ සතුටු වීමේ සතුට ඇත්තටම විඳින්නේ කවුද? ඇත්තටම විඳින්නේ ලොයිසෙල් මහත්මයා. මම බලන්න උත්සව දිනේ එළඹියේ එදින උත්සවයේ සහභාගී වූ ලොයිසෙල් මහත්මිය උත්කර්ෂවත් අන්දමින් පෙනී සිටියාය. උත්සවයට පැමිණ සිටි අනෙක් සියලුම කාන්තාවන්ට වඩා රූමත් වූත් හාවභාවයෙන් පිරුණා වූත් ලාලිත්‍යෙන් වූත් ඇයගේ මුවගෙහි ඉවසුම් නොදුන් සන්තෝෂයකින් රැඳුණු මදහසක් වීය. සෑම පිරිමියෙක්ම දල්වාගත් දෙනෙතින් ඇයට බැලුම් හෙළුවේය. ඇගේ නම කුමක්ද විමසුවේය. සෑම දෙනෙක්ම ඇයට හඳුන්වා දෙනු ලැබීමට ආශා කළෝය. කැබිනෙට්ටුවේ සෑම නිලධාරියෙකු තුළම ඇය සමග වෝල්ස් බ්‍රමන් නැටුමකදී මේ ආශාවක් පහළ විය. අමාත්‍යවරයාගේ බැල්මටද ඇය හසු වූවාය. එතකොට මේ සියලු අවකාශයන් ඇය කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරපු දේවල්නේ. ඒව ඇයට ලැබුණා. මෙසේ සෑම දෙනෙකු තුළම අනුරාගයක් දැන වූ ඇය බලවත් ප්‍රීතියෙන් හා සොම්නසකින් උද්දාමව නැටුවාය. කාන්තා හදවතට එතරම් රසබර වන පූර්ණ විජයග්‍රාහී ඇඟුමින් යුතු වූ ඇ බැලුවන්ගේ හදවත් තුල් දැල් වූ ලාලසාවන්ද සෑම අතකින්ම තමා කරා ගලා ආශ්චර්යවත් ආහ්ලාදයන්ගෙන් සහ බහුමානයන්ගෙන්ද කරන කොටගෙන පහළ වූ අතිමහත් සන්තෝෂයකින් දැවටී ගියා. තම සාර්ථකත්වයත් රූප සෞන්දර්යත් පිළිබඳ අභිමානයෙන් අන් කිසිවක් ගැන කල්පනාවක් නොමැතිව ආනන්ද ප්‍රවාහයක ගිලමින් හර්ෂෝන්මාදයෙන් නැතුවාය. කියන්නේ වෙන කිසි දෙයක් ගැන ගෑනිට අදහසක් තිබුණේ නැහැ. නටපු එකයි සතුටු වෙච්ච එකයි විතරයි සිද්ධ වුණේ. එතකොට දැන් ඔන්න ඔතන තමයි සමහර විට අර දියමන්ති මාලය නැති වෙන වෙලාව වෙන්නේ. නිසා මතක තියාගන්න. අපි සතුටක් විඳිනකොට ඒ සතුට ඉල්ලාගත් සතුටක් නම් ඒ ඉල්ලාගත් සතුට ආපහු බාර දෙන එක ගැනත් කල්පනා කරමින් සතුටු වෙන්න ඕනේ. නේද? සීමා මායිම් නැතුව මෙලෝ සිහියක් නැතුව කල්පනාවක් නැතුව සතුට වෙන්න යන එකේ ඛේදවාචකය තමයි මේගොල්ලන්ට අවුරුදු 10ක් තිස්සේ අර දියමන්ති මාලය වෙනුවෙන් ගත්ත ණය වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණේ කියන එක මතක තියාගන්න. ඔන්න බලන්න. ඇය ආපසු ගියේ අලුයම 4ට පමණය. මැදියම් රැයේ සිට ඇගේ සැමියා තම බිරියන්ට සන්තෝෂයෙන් කාලය ගත කරන ඉඩහල තමා හා සමාන වුත් තවත් සැමියන් තිදෙනෙකු සමග හිස් පාළු කාමරයක නිින්දෙන් පසු වූයේ. අර බිරින්දෑවරට නිදහසේ නටන්න දීලා පාළු කාමරයක ඔහේ නිදා වැටලා හිටියා. ආපසු යාමට සැරසෙද්දී ඔහු ගෙනවුත් තිබූ බ්ලැන්කෙට්ටුව ඇගේ කරවට දමා පෙරවීය. බ්ලැන්කට් එකක්, ඒ කියන්නේ පොරවන එකක් පෙරෙව්වා. රෙද්දක් පෙරෙව්වා. සාමාන්‍ය ජනයාගේ දිලිඳු පොරෝණයක් වූ එයත් නැටුම් උත්සවයට ඇඳ සිටි සාඩම්බර ඇඳුමත් අතර වූ වෙනස කැපී පෙනින. දැන් ඕක තමයි ඒව සංකේත පුතේ. ඒ කියන්නේ අපි දැන් ඇත්ත දුප්පත් ජීවිතයේ තියෙද්දි වෙන එකක් ආරෝපණය කරගන්න ගිහපුවාම කොයිම මොහොතක හරි අපිට මේ දෙකේ වෙනස එක තලයක දකින්න වෙන අවස්ථාවක් එනවා. මේ ගැන ඇයට දැඟී ගිය හේයින් අගනා ලොම් කබාවල දැවටෙමින් සිටි අනෙක් කාන්තාවන්ගේ ඇසට හසු නොවන සඳහා එතනින් හැකි ඉක්මනින් පලා යාමට ඇය උත්සාහ කළා. එහෙත් ලොයිසෙල් මහතා ඇය නතර කරගත්තේ ටිකක් ඉන්න මැටිල්ඩා එළියට බැස්සොත් හෙම්බිරිස්සාවක් එම හැදෙන්න පුළුවන්. බලන්නකො එයාගේ ආදරේ. මං ගිහිල්ලා කැබ් එකක් අරන් එනකන් ටිකක් ඉන්න. නමුත් එයාට එතන ඉන්න බෑ. මොකද ඒකට හේතුව අර ලොම් කබායේ අනිත් අය මේ එයා පරවන් ඉන්න බ්ලැන්කට් එක අනිත් අය දකී කියලා. මොකද අනිත් අය ඇඳන් ඉන්න ලොම් කබා වගේ නෙවෙයි. මෙයාගේ බ්ලැන්කට් එක බොහොම පරණ එහෙම නැත්නම් නිර්ධන පන්ති අය පාවිච්චි කරන එකක්. ඒතර මේ දෙකේ වෙනස පේනවා. මොකද මෙයා වෙනස්ම විදිහේ ආරෝපණය කරගත්ත චරිත ස්වභාවයක ඉන්නේ අභ්‍යන්තරයේ හිටියේ. දැන් එළියට ආවට පස්සේ ඇත්ත ස්වභාවය අනිත් අයට පේන හින්දා. එහෙත් ඔහුට කන් නොදුන් ඈ වහා තරප්පු පෙලින් පහලට බැස්සාය. එසේ බැස වීතියට බට ඔවුන්ට කුලි රතයක් සොයා ගැනීමට නොහැකි විය. එහෙයින් ඔහු ඈත ගමන්ගත් කුලීරිය දුරන්ට හඳ ගසමින් කුලීරියක් සොයමින් ඉදිරියට යන්නට වූහ. මෙයා අතන ඉන්නේ නැතුව පල්ලෙහැට බැස්සේ ඇයි? පල්ලෙහැට බැස්සේ අනිත් අයට නොගැටි ඒ ඉන්න ප්‍රිය සමාගමෙන් ඒ මිනිස්සු තලයෙන් අයින් වෙන්න ඕනේ හින්දා. එතකොට එයාට මේ තෙමෙන්නේ නැතුව යාව ආරක්ෂා කරගන්න තරම් සංවේදීකමක් නැත්තම් ආදරයක් සෙනෙහසක් ඔහු තුල තියෙනවයි කියන එක අපිට මෙතනදී හඳුනගන්න පුළුවන් වෙනවා. ඒකත් ඔහුගේ විශේෂිත ලක්ෂණයක් නැත්තම් හොඳ ලක්ෂණයක් විදිහට අපිට මෙහිදී සඳහන් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට දුවේ පුතේ ලොයිසෙල් මහත්මයාගේ තියෙන තවත් හොඳ ලක්ෂණ ගොඩක් මේකෙදී අපිට හම්බ වෙනවා. දියමන්ති මාලේ නැති වෙනවා. දියමන්ති මාලේ නැති වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? ආපහු දියමන්ති මාලේ හොයන්න ඒ ගියපු පාර දිගේම යනවා. හිතන් පාන්දර 3-4 වෙනකම් මේ පාටි එකේ ඉඳලා මේ ප්‍රිය සංවාසනේ ඉඳලා ආපහු ගෙදර ඇවිල්ලා ආපහු ඒ පාර දිගේම ගිහිල්ලා ඒ තැන්වල මේව හොයන්න උනහම වෙන කරදරය හිරිහැර මේ කිසි දෙයක් නොතකා තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඔහුගේ ඒ කටයුත්ත කරනවා. අපි ආපහු පාර දිගේ ආපහු පයින්මන් යන්නම්. ඔහු කීය පයින්ම ගිහිල්ලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. එයා වාහනයක නෙමෙයි යන්නේ පයින් යන්නේ. මෙසේ කී ඔහු ගේන් එළියට බැස යන්නට ගියේ. සිදු දෙයි නන්තේටම මැඩී ගිය ලොයිසෙල් මහත්මිය සිහි කල්පනාවෙන් තොරව ඇඳට යාමටද ශක්තියක් නොමැතිව නැටුම් උත්සවයට ඇඳගෙන සිටි ඇඳුම පිටින්ම පුටුවකට වී ගුලි ගැසී බලාගෙන සිටියාය. උදේ 7 වන විට සැමියා පෙරලා නිවසට පැමිණියේ. ඔහුට මාලය හම්බ වී නොතිබින් ඔහු පොලිස් ස්ථානයටත් ප්‍රවෘත්තිප්‍රත්ත කාර්යාලවලටත් කුලී රත සමාගම්වලටත් ගොස් මේ ගැන දැනුම් දුන්නේ. මාලය සොයා දෙන්නෙකුට තෑග්ගක් දීමටද ඔහු ඉදිරිපත් වූයේ. අල්ප මාත්‍ර වූ හෝ බලාපොරොත්තුවක් තැබිය හැකි යම් තැනක් වී නම් ඒ සෑම තැනකටම ගොස් ඔහු සොයා බැලුවේ. ඒ මුළු දිනයම ඈමේ බියකරු විපතින් කම්පාවට පත්ව ආකූල ව්‍යාකූලව සිය මනසින් කාලය ගත කළාය. ලොයිසෙල් සුදු මැලිව ඇදී ගිය මුහුණින් රාත්‍රියේ නිවසට පැමිණියේ. දැන් තියෙන යාළුවට ලියුමක් දාන්න. ඔහු කීය මාලි ගාංචෝ කැඩනවා කියලා ඒක හදන්න දුන්නයි කියලා ලියලා අරින්න. එතකොට අපිට මේක ගැන තවත් සොයලා බලන්න කල් ලැබේවි. ඉතින් මේ හැමදේම කරන්නේ ඇයි? හැමදේම කරන්නේ තමන්ගේ බිරිඳට තියෙන ආදරේ හින්දා. ඒ විදිහට නෙමෙයි. මේ වගේ අවස්ථාවක අපේ සාමාන්‍ය ජීවිතයේ ඉන්න ස්වාමි පුරුෂයෙක් නම් මොකද කරන්නේ? බිරිඳට බැනවැදීම, දොස් නැගීම, පහර දීම, එහෙම නැත්නම් විවිධ විදිහේ කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් ලොයිසෙල් කරන්නේ නැහැ. ਉਹ බොහොම හොඳ නිහතමානී ස්වාමි පුරුෂයෙක් විදිහට මේ එළඹෙන හැම සිද්ධියක්ම බොහොම සූක්ෂම විදිහට ආදරණීය විදිහට කළමනාකරණය කරගන්න ඔහුට පුරුදු. ඔහු කටයුතු කරනවා නැත්නම් ඔහුට පුළුවන්කම තියෙනවා. සුමානයක් ගතවන තෙක්ම ඔහුගේ බලාපොරොත්තු සියල්ල සුන් වී ගියේ. ඒ සුමානයේදී අවුරුදු 5කින් වයසට ගොස් සිටි ලොයිසෙල් මහතා දැන් ඉතින් නැති වුණු මාල වෙනුවට වෙනින් මාලයක් අපි අරන් දෙන්න බලන්න ඕනේ පැවසුවේ. ඊළඟ දිනේ ඔහු මාල පෙට්ටියද රැගෙන එහි නම සඳහන්ව තිබූ ස්වර්ණාභරණ වෙළෙන්දා සොයා ගියෝය. කුවිතාංශි පොත් පෙරලා බැලූ වෙළෙන්දා මේ මාල විකුණලා තියෙන්නේ මම නෙවෙයි නෝනා. මම මාල පෙට්ටිය විතරක් සමහර වෙලාවට විකුණන්නේ නැති කීවේ. ඉක්බිති ඔහු පසුතැවිල්ලෙන් හා වේදනාවෙන් පීඩිතව තම තමන්ගේ මතකයේ සැටියට අර නැති වූ මාලයට සමාන මාලයක් සොයමින් වෙලෙන්දකු වෙලෙන්දකු පාසා යෑමට පටන් ගත්තේ. එතකොට මේ හැම ගමනකදීම කිසිදු කලකිරීමකින් තොරව ලොයිසල් මහත්තයා තමන්ගේ බිරිඳත් එක්ක මේ කටයුත්තට සහාය වෙනවා. ඒක ඔහුගේ හොඳ ලක්ෂණයක්. ඒ මේ තමන්ගේ බිරිඳ මේ කරදරයෙන් හිරිහැරයෙන් නැත්තම් මේ පීඩණයෙන් මුදා හරින්න ඔහු කටයුතු කරනවා. මේක තමයි ඔහුගේ තියෙන විශේෂිත ලක්ෂණය. ඒකත් ඔහුගේ හොඳ ගුණ යහපත් භාවයක් නැත්තම් හොඳ ස්වාම්ප්‍රශේක ලක්ෂණයක් විතර පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ට ඒ විදිහේ මාලයක් හම්බෙනවා. මාලයක් හම්බෙලා ඒගොල්ලෝ එක මිලදී ගන්නවා. මිලදී අරගෙන ඒ සඳහා ගොඩාක් මුදල් සොයා ගන්නවා. ඒකට උත්තරත් ඉතාම කරුණාබර ස්වාම පුරුෂයෙක් විදිහට මෙයා නැත්නම් මේ ලොයිසල් මහත්මයා කටයුතු කරනවා. මෙසේ ඉබඳු මාලයක් සොයමින් ඇවිද්දා වූ ඔවුන්ට පැලේ රෝයල් වීදියේ කිසියම් සාප්පුවකදී තමන් සොයන මාලයට සෑම අතකින්ම වාගේ සමාන වූ මාලයක් හමු වූයේ. එහි වටිනාකම ෆ්‍රැංකු 40,000ක් විය. සාමාන්‍ය හිතමු අපි එයාගේ තුවක්කුව සඳහා ගියේ රුපියල් 4,000ක් විතර නම් මේක ලක්ෂ 40ක් නැත්තම් ලක්ෂ 4,000ක් 5ක් විතර වෙන ඒ විදිහ එකක් කියලා හිතමන්නේ ඒ වගේ. ෆ්‍රැන්කු 40,000ක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. සාමාන්‍ය ඔබ අද කාලේ මුදලින් ඕක වැඩි කරලා බලන්න. ගවුමට ගියේ ෆ්‍රැන්ක් 400යි නම් මේකට 40,000ක් නම් ඒ මුදල ඔය ඔබට පුළුවන්නේ විනිමය අනුපාතික හොයා බලන්න ෆ්‍රංශ ෆ්‍රැන්ක් එකක දැන් මිල කීයද කියලා. එතකොට ඔබට මේක අවබෝධ වෙනවා. 36,000කට යවුන්ට විකිණීමට වෙලෙන්දා කැමති වූයේ දින 3ක් යනතුරු ඒ නොවිකනා තබා ගන්නා ලෙසටත් පෙබරවාරි මාසයේ අවසාන වීමට පළමු නැතිව මාලයේ සම්භව වුණොත් මේ මාලයේ ප්‍රංකු 34,000කට ආපසු ගන්නා ලෙසටත් ඔහු ඇවිටිලි කර වෙලෙන්දාගෙන් කැමැත්ත ලබා ගත්තෝය. ලොයිසල් වෙත පියාගෙන් ලැබුණු ප්‍රංකු 18,000ක් විය. ඉතිරි මුදල ණයට ගත යුතු වූයේ සැබවින්ම ඔහු ඒ ණයට ගත්තේ එක් අයගෙන් ප්‍රංකු 1,000ක්ද තවත් අයගෙන් ප්‍රැංකු 5,000ක්ද තවත් දෙතැනකින් ලුවි 5ක් සහ 3ක්ද හුණයට ගත්තේ. මේ සඳහා ප්‍රොමිසරි නෝට්ටුවල අත්සන් තැබූ ඔහු විනාශකාරී ගිවිසුම් වලට මැදිහත් විය. අධික ලෙස පොලී අය කරන්නන් හා මුදල් ණයට දෙන්නන්ගේ සමග බැඳුම් වලට එළඹුණේ ඔහු තමාගේ මුළු අනාගතයම උකස් කළේ. ගෙවීමට හැකි වේද හැකි නොවේද යන්න නොදැනම ණය පිළිබඳ ලියවිලි වලට අස්තන් තැබුවේ. මෙසේ අනාගතයේදී විදීමට සිදුවන දුක් පීඩාවන් හා කම්කටොළුද දරුණු අගහිඟකම් හා ආපදාවන්ද ශාරීරික වූත් මානසික වූත් ආපත්තීන්ද විපත්තීන්ද ගැන බියෙන් ඇලලෙමින් ඔහු ප්‍රැංකු 36,000 ගෙන ගොස් අලුත් මාලයේ වෙලදී ගැනීමට වෙලෙන්දාගේ මේසේ මත තැබී. එතකොට මේ තමයි ඔහු ණය වෙච්ච ප්‍රමාණය. එතකොට හිතන්න අනුන්ගෙන් වාහනයක ලක්ෂ 30-40ක් වටින වාහනයක් ඉල්ලගෙන ගිහිල්ලා ඒ වාහනේ අනතුරට පත් වුණාට පස්සේ ඒ විදිහේ වාහනයක් ආපහු ඒ අදාළ පුද්ගලට අරන් දෙන්න ලක්ෂ 40ක් විතර ණය වෙන වර්තමාන සාමාන්‍ය මධ්‍යම පන්තිකයේ ජීවිතයයි ලොයිසල් මහත්තයාගේ ජීවිතයයි ඔයාලා සමාන කරලා බලන්න. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ වැදගත්ම පාඩම මේකයි පුතේ. තමන්ට හිමි ජීවන රටාවක් තියෙනවා. තමන්ට ජීවත් විය හැකි ජීවන රටාවක් තියෙනවා. ඒ ජීවන රටාවෙන් ඔබට අඩියක් තියෙනකොට ඒක තමන්ගේ උත්සාහයෙන්ද අඩිය තියන්නේ එහෙම නැත්නම් කාගෙන් හරි දෙයක් ඉල්ලගෙනද කියන එක මතක තියාගන්න. ලෝකෙට පේන්න ජීවත් වෙනවට වඩා තමන්ට ජීවත් විය හැකි ආකාරයට ජීවත් වීම තමයි වටින්නේ. අවාසනාවන්ත විදිහට ලොයිසල් තමන්ගේ මුළු අනාගතයම උකස් කරනවා. පොලිය ගැන හිතන්නේ නැතුව ආපහු ගෙවන වාරිකේ ප්‍රමාණය ගැන හිතන්නේ නැතුව ඔහු කොහොම හරි මේ ෆ්‍රැන්කු 36,000 හොයාගෙන අර දියමන්ති මාලේ අරගෙන තමන්ගේ බිරිඳගේ වෙච්ච වැරද්ද නැත්තම් තමන්ගේ බිරිඳ බොරු සෝබන ජීවිතයකට යන්න ගිහිල්ලා කරගත්ත විනාශය සමනය කරගන්න ඔහු කටයුතු කරනවා. එතකොට බලන්න මෙහෙම වුණාට පස්සේ ලොයිසල්ට සිද්ධ වෙනවා දැන් මේ ජීවිතය කළමනාකරණය කරගන්න ඔහුට වැඩ කරන්න සිද්ධ වෙනවා. හරි ඔහුට ඉතාම අපහසුවෙන් අමාරුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මං ගිය සතියේ ඔයගලන්ට කතා කරා මේ දියමන්ති මාලේ නැති වුණාට පස්සේ ලොයිසල් මහත්මිය ගත කරපු ජීවිතය පිළිබඳ. ඇය කලින් ගත කරපු ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයකට මාරු වෙන්න ඇයට සිද්ධ වුණා. නැත්තම් සැබෑ ලෝකෙට එන්න සිද්ධ වුණා දියමන්ති මාලේ නැති වුණාට පස්සේ. ඉතින් මේ මේ විදිහේ නෝට්ටු වලට අස්සම් කරලා ප්‍රොමිසරි නෝට්ටු වලට පොලි ආයතන වලට අස්සම් කරලා පොලියට ගත්ත සල්ලි වලින් දියමන්ති මාලේ අරන් දුන්නට පස්සේ ඒ සඳහා වන වාරික ගෙවීම සඳහා බොහෝ මුදල් හොයන්න මෙහාට මහන්සි වෙන සිද්ධ වුණා. අන්න ඒ සඳහා මහන්සි වීමත් ලොයිසෙල් මහත්මයාගේ හොඳ ලක්ෂණයක් විදිහට අපිට මෙතනදී පෙන්වා දෙන්න පුළුවන්. නැත්නම් යහපත් ස්වයංපුරුෂයෙකුගේ ලක්ෂණයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. දැන් මේ බලන්න ඔහු ඒ මුදල් පියවා ගන්න විදිහ. සෑම මාසයකදීම සමහර නෝට්ටු ගෙවිය යුතු අතර සමහර නෝට්ටු අලුත් කරගත යුතු විය. මෙසේම මේ පරිද්දෙන් කාලය ගෙවි ගියේ. මෙතන කියන්නේ මේ ප්‍රොමිසරි නෝට්ටුව කියන්නේ ඒක පොඩි බැඳුම් කරයක්. ඒකේ අස්සම් කරලා කියනවා මෙන්න මේ මුදල මේ කාලෙදි ගෙවන්න ඕන කියලා. අපි හිතමු රුපියල් 1000ක් ගත්තොත් එහෙම මාස 10ක් ඇතුළත 110 ගානේ 10 ගෙවන්න ඕන. එතකොට හැම මාසෙම 110ක් ගෙවන්න ඕන. එහෙම නැත්නම් සමහර විට තියෙනවා 1000 එහෙමම තියෙනවා රුපියල් 10 ගානේ වැඩිපුර ගෙවන්න ඕන. අන්න එහෙම. ඒ වගේ පොලි ගෙවනවා කියන්නේ අන්න එහෙමයි. ඒතර ඒවා අලුත් කරන්න සිද්ධ වුණා සමහර ඒවා ගෙවන්න සිද්ධ වුණා. ඇගේ සැමියා සවස් කාලයේදී කිසියම් වෙළෙන්දෙකුගේ ගිනුම් වාර්තා සකස් කිරීමෙහි යෙදුනේය. බොහෝ විට රාත්‍රී කාලයේ ඔහු ගත කරේ පැන්ස භාගයකට පිටුව ගන්න පිටපත් කිරීමෙන්. මෙම ජීවිතය අවුරුදු 10ක් පැවතුනේ. එතකොට රැයක් දවාලක් නැහැ. කරන රස්සාව මොකද්ද කියලා නැහැ. ප්‍රධාන රැකියාවට අමතර ගිනුම් වාර්තා සැකසීම ඊළඟට පිටු පිටපත් කිරීම මේ ගිනුම් සම්බන්ධ කාරණා පොතේ ඒ වගේ කාරණා නැත්තම් බිල්පත් ලිවීම මේ වගේ කාරණා අතිරේකව රෑ වෙනකන් රෑ 12 1 වෙනකන් ඔහුට වැඩ කරන්න සිද්ධ වුණා. මොකද ඒකට හේතුව ඔහු ලිපිකරුවෙක් විදිහට සාමාන්‍යයෙන් උපයා ගන්න වැටුප් මුදලින් ප්‍රමාණවත් නැහැ. අර ණයට ගත්ත ෆ්‍රැන්කු 36000 හොයාගත්ත ඒක පියවා ගන්න ගත්ත මුදලින් නැත්තම් ඒ ණය වාරික ගෙවන්නට ඔහුට සාමාන්‍ය වැටුප ප්‍රමාණවත් නැති වෙනවා. ඒ නිසා ඔහු ඒ සඳහා අතිරේකව වැඩ කරන සිද්ධ වෙනවා. මේ විදිහට අවුරුදු 10ක් වැඩ කරනවා. අවුරුදු 10 අවසානයේදී ණයතුරු සියල්ලම අධික පොලි ගන්නන්ගේ මුදල්ද වැල් පොලියෙන් එක පිට එක එකතු මුදල්ද ආදී වශයෙන් ණයතුරු සියල්ලම ඔහු ගෙවා නිදහස් කර දැමුවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ ලොයිසෙල් මහත්මයා යහපත් ස්වාම පුරුෂයෙක් විදිහට තමන්ගේ බිරිඳගේ අවශ්‍යතාවයන් වමනාවන් ඉටු කරගනිමින් කටයුතු කරන්නේ. ඉතින් වර්තමාන ස්වාම පුරුෂයන්ට සාපේක්ෂව ඉතාම දියුණු මනසක් තියෙන ඉතාම සූක්ෂම විදිහට තමන්ගේ බිරිඳගේ කටයුතුත් කලවනාකරණය කරගනිමින් විවාහ ජීවිතයේ සාමයත් රඳා පවත්වා ගනිමින් සතුටින් ජීවත් වෙන ආකාරයේ ස්වභාවයක් අපිට ලොයිසෙල් මහත්මයා තුළ දක්න ලැබෙනවා. ඔහු බොහොම ඉවසිලිවන්ත කෙනෙක්, යහපත් සැමියෙක්. කිසිම විටක මේ මුළු කෙටි කතාව තුළම තමන්ගේ බිරිඳගේ හිතරි දෙන එකදු වචනයක්වත් කියන්නේ නැති ස්වාම පුරුෂේ නේ. අපිට කල්පනා කරලා බැලුවොත් හිතෙනවා අපිට අපේ මුවගින් නිදහස් වෙන ශෝක වචන තියෙනවා මැටිල්ලට. ඒ අපේ නරකකම හින්දා හැම වෙන්නේ. හොඳ පදයක් කියන්න ඕනේ මෙතෙන්දි කියලා හිතෙන්නේ අපේ තියෙන නරකකම හින්දා. මොකද ඒකට හේතුව ලොයිසෙල් මහත්මයා එහෙම කියන කෙනෙක් නොවන හින්දා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ලොයිසෙල් මහත්මයාගේ චරිතය හරහා අපිට තාම වටිනා අදහස් ගණනාවක්, ඉතාම වටිනා කරුණු කාරණා ගණනාවක් සොයා බලන්න කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ කාරණේ මත පදනම් ව අපිට මේ කෙටි කතා විචාරය කිරීමේදී ලොයිසෙල් මහත්මයාගේ චරිතය, ලොයිසෙල් මැටිල්ඩාගේ සැමියා, යහපත් සැමියෙක්, නිහතමානී පුද්ගලයෙක්, ගැටුම් කළමනාකරණය කරගන්න බොහොම සූක්ෂම විදියට විවාහ ජීවිතයේ සාමය රඳා පවත්වාගෙන යන තමන්ගේ සතුට උපරිමෙන් විඳින, තමන්ට ලැබිලා තියෙන දේෙන් සන්තෘප්ත වෙන, ඒ වගේම තමන්ගේ බිරිඳට ආදරය කරන, බිරිඳගේ අවශ්‍යතාවයන්ෙන් පෙනී සිටින, බිරිඳගේ විකල්ප රසයන්, බිරිඳගේ විකල්ප ආශාවන් සමනය කරගන්නට තමන් කැපකිරීමෙන් කටයුතු කරන හොඳ ස්වාම පුරුෂයෙක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එමනම් දුවේ පුතේ ඔබ සවන් දෙමින් ඉන්නේ රජරට ගුවන්විදුලියේ FM 107.1 රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ සිංහල වැඩසටහන හෙළබස් විනිස සමග. ඔබ දන්නවා හෙළබස් විනිසට අනුග්‍රාහකත්වයේ සපයන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන පරදන් රාජ්‍ය මාධ්‍යංශය සහ ඒ වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඉතින් මේ වැඩසටහන් මාලාවේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට මේ වැඩසටහන් මාලාවේ අනුරාධපුර උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විශාල සහයෝගයක් ලබා දෙනවා මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, ඒ වගේම නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලා, එවගේම සිංහල භාෂා ඒකකයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දයානන්ද ජයසුන්දර මහත්මා මේ සියලු දෙනාම එවගේම රජරට ගුවන්විදුලියේ රජරට සේවා ප්‍රදානි ලාල්ලානන්ද අබේදීර මහත්මා එවගේම ජේෂ්ඨ නිෂ්පාදක සෑම් විරුලධර මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාම අපිට මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට සහයෝගය දක්වනවා. ඉතින් දුවේ පුතේ ශ්‍රවණය කරන්න හැමදාකම FM 107.3 රජරට ගුවන්විදුලිය ඔස්සේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ සිංහල වැඩසටහන් මාලාව හෙළබස් විනිස මේ වැඩසටහන පිළිබඳව ඔබේ අවංක අදහස් අප වෙත ඉදිරිපත් කරන්න 0711 8420 829 දුරකථන අංකයට ඔබේ අදහස් දුරකථන අමතුමකින් එව නැත්නම් SMS පණිවිඩයකින් WhatsApp පණිවිඩයකින් අපට යොමු කරන්න. අපි ආයිත් දවසක ඔබ වෙත එන්නම් තවත් සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමකින්. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.